SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අද සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ උණුසුම්ම දේශපාලනික කාරණාවෙන්. ඒ තමයි ඊයේ දවසේ අගෝස්තු මාසයේ 11 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සමුළුවේදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳව කතාබහ කරමින්. අපි දන්නවා එළඹෙන ජනාධිපතිවරණයත් සමගම ලංකාවේ ප්‍රධාන පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව බොහොම උනන්දුවෙන් සිටින කාල සීමාවක්. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි පදනම නායකත්වය ඒ වගේම ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව හෙළිදරව් වුණු විශේෂිත සමුළුවක් නිසා ඒ සමුළුවේ සිදුණු සුවිශේෂී කතාබහෙන් තමයි අපි එහෙමනම් අද අපේ සාකච්ඡාව පටන් ගන්නෙ. එහෙමනම් දැන් ලංකාවේ සිට මේ තොරතුරු සමාලෝචනය සඳහා සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් උරතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලුක්ෂි.
ඊයේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සමුළුවේදී සිදුණු සුවිශේෂතා එකින් එක ඔබෙන් දැනගන්නට කැමති.
ඊයේ කලින් සඳහන් කරපු විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු සංවත්සරික සැමරුම සිද්ධ වුණා කොළඹ සුගතදාස ගෘහස්ස ක්‍රීඩාංගණයේදී. කලින් සඳහන් කළා වගේ සීමිත පිරිසකට පමණයි ආරාධනා කොට තිබුණේ. පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් සඳහන් කළේ මේ සමුළුව පවත්වන ස්ථානයේ ඉඩකඩ සීමා සහිත වීම නිසා බලාපොරොත්තු වෙන්න ඉන්න බොහෝ දෙනෙකුට ඒ සඳහා ආරාධනා කරන්න නොහැකි බව, ඔවුන් පොරොන්දු වන විදිහට ලංකාවේ විවිධ ස්ථානවල සජීව ලෙස පුළුල් තිර යොදා ගනිමින් මේ සමුළුව තිරය ඔස්සේ බලන්නට ඉඩකඩ සලස්වා තිබුණා. ඒ අනුව ඊයේ සවස 3ට මේ සමුළුව ආරම්භ වුණා. පැය 2කට පමණක් සීමා වීම විශේෂයි. පැය 2කින් මේ සියලු කටයුතු අවසන් වුණා. ආරම්භයේදීම මහින්ද රාජපක්ෂ මහත්මයා සම්ප්‍රදායික නර්තනාංග මැද වේදිකාවට පැමිණියා. පැමිණ සිටින පිරිසට ආචාර කිරීමෙන් පසුව සමුළුව වැඩ කටයුතු ආරම්භ වනවත් සමගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් දැනට සභාපතිවරයා විදියට කටයුතු කළ ජීඎල් පීරිස් හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහත්මාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභිනව නායකත්වයට යෝජනා කළා. ඒ අනුවම නායකත්වය මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුවයි ඔහු සභාව අමතමින් කතා කළේ. විශේෂත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට මෙම සමුළුවට සහභාගී නොවුනත් පක්ෂය නියෝජනය කරමින් එස්පී දිසානායක ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්ටී ජේසන විරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ වැනි මන්ත්‍රීවරුන් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට එකඟ නොවන මත ප්‍රකාශ කළ වාසුදේව නානායක්කාර, ඩී ගුණසේකර වැනි පක්ෂ නායකයින් මේ අවස්ථාවට එක්ව සිටියා. ඒත් එක්කම කරුණාම්මාන් වැනි පාර්ලිමේන්තු නියෝජනය නොකරන පක්ෂ නියෝජනය කරමින් සඳහනගත වුණු පක්ෂ නායකයින් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. විශේෂයෙන්ම තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාට පක්ෂ තීරණය මත සහභාගී නොවන බව ලිඛිතව දන්වලා මේ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ඊට අමතරව විශේෂත්වය වන්නේ කවුරුත් කාගෙත් අවධානය යොමුණු වූ සරත් අමුණුගම මන්ත්‍රීවරයාත් ඊයේ දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ සමුළුවට සහභාගී වී සිටියා. ඔහු ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිට්ටුවෙන් කටයුතු කළ මන්ත්‍රීවරයෙක්. ඔහුගේ පැමිණීමක් ආගමනයක් පිළිබඳව සඳහන් නොවුනත් ඊයේ දිනේ මේ වේදිකාවේදී ඔහුත් ඉන්නවා අපි දැක්කා. ඊට අමතරව විමල් වීරවංශ, ගම්මන් පිලාදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ නායකයනුත් මේ අවස්ථාවට එක්ව සිටියා. මෙහි මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුගේ අභිලාෂය පිළිබඳව පසුගිය කාල සීමාව පුරා කටයුතු කරපු ආකාරය පිළිබඳව සහ රටට අනාගතයේ අවශ්‍යතාවය පිළිබඳව ඔහු අදහස් දක්වමින් ඔහු කිව්වේ රට ඉල්ලපු නායකත්වයක් තමන් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒක ඔහුගේ පෞද්ගලික අදහස නෙමෙයි, තමන්ගේ සහෝදරයා දැන් රටේ සහෝදරයෙක් බවට පත් කරගෙන තියෙනවා. යනෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව රටේ අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රථම වතාවට ඔහුගේ මුවින් යෝජනා කළා. පෞගේ දිනවල කතාබහට ලක්වෙමින් තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට පොදු ජන පෙරමුණ වටා ගොනුණු පක්ෂ කණ්ඩායම් කැමති වුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මුවින් ගෝඨාභය රාජපක්ෂ කියන නම ප්‍රකාශ නොකළේ ඊට අකමැත්තක් විරුද්ධත්වයක් තියෙන නිසාද කියලා සඳහන් කළ. අවසාන මොහොත දක්වාම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් පවා කිව්වේ කොතරම් කවුරු සේනා සංවිධානය කළත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ කියලා නම කියලා නැහැනි කියලා ඊයේ සුබ මොහොතින් අවශ්‍ය මොහොතේ ඒ නම ප්‍රකාශයට පත් කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම නියෝජනය කරමින් අපේක්ෂකත්වයට යෝජනා කරන බව මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා.
අද මේ රටේ වැටි තිබෙන තත්වෙන් ගලවා ගන්න මේ රට නැවත විනයගරුක නීතිගරුක රටක් බවට පත් කරන්නට අපි බාර ගන්නා දිනයයි අද දිනයයි. මේ දවස් උදාවෙන එක වළක්වා ගන්නයි මේ ආණ්ඩුව පසුගිය කාලෙම උත්සාහගලේ. මේ මුළු රටේම ජනතාව අතරින් එක පවුලේ 3 දෙනෙක් තෝරාගෙන ඒ අයට දේශපාලනයට එන්න බැරි වෙන විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. බොරු නඩු පවරලා විශේෂ උසාවි පිහිටවලා එහෙම කරලා වුන් අපේ නිදහස උදුරගත්තා. නමුත් අපි කවුරුත් අපේ නිදහස වෙනුවෙන් රටේ නිදහස පාවා දුන්නේ නැහැ. අපි අප්‍රමාණ නින්දා අපහාස වින්දා. නමුත් අපි රට නින්දාවට පත්කරන්න ඉඩ දුන්නේත් නැහැ. බොහොම දෙනෙක් හිතනවා අපිට කළ දෙයට අපි වෛර කරයි කියලා. නෑ, වෛර කරලා දිනා ගන්න දෙයක් මට දැන් නෑ. වසර 17ක් තිස්සේ මේ රටේ හදිසි නීතිය, ඇඳිරි නීතිය, ප්‍රා කහබලලු ටයර් සෑය, නාඳුන තුවක්කුකරුවේ මැද්දේ අපි වැඩ කළේ. ඒ වගේ තත්වයක් යටතේ දේශපාලනය කරලා හැදුණු වැඩුණු අපිට මේවා දරා ගන්න පුළුවන්. පළාත් සභා, ප්‍රාදේශීය සභා ඡන්දකල් දමනකොට ඡන්දේ තියලා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් ගෙදර ගිය අපිව ජනතාවට මතක් වුණා. කොළඹ කොච්චි කඩේ ඉඳන් මඩකලපුවේ ෂෝන් දේවස්ථානයේ දක්වා බෝම්බ පිපිරෙනකොට අපි ගැන සියලු ජනවර්ග වලට මතක් වුණා. ඒ වයින් අසරු වුණු ජනතාව, ඒ ජනතාවට යන්න දැනක් නැහැ. ඒ ජනතාව වෙනුවෙන් තමයි අපි පෝට්ටු ඇදුවේ. තුන්තිස් පැයම ජාතික ආරක්ෂාව ගැන සෝදිසියෙන් ඉන්න මිනිහෙක් අපේ රටට ඕන. මම කරනවා කියලා කියන කෙනෙක් නෙවෙයි, කරලා පෙන්නපු මිනිහෙක් අපි ගේන්න ඕන. දෙමළ මුස්ලිම් ජනතාවට අවංකව ගනුදෙනු කරන්න පුළුවන් ඒ අයව රවට්ටන්නේ නැති කෙනෙක් තමයි අපේ අපේක්ෂකයා විය යුත්තේ. යා මේ රටේ දුප්පත්කම, හොරකම, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම කම්මුතු කරන කෙනෙක්. මාගේ තේරීම නෙවෙයි මට වැදගත් වන්නේ, රටේ තේරීමයි මට වැදගත්. කයිවාරු නැති ඒ වීරයෙන් වැඩ කරන්න අවංක කෙනෙක් තමයි ජනතාවට ඕන. දරුවන්ට ආදරය කරන හොඳ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒකම ඔහුගේ භාර්යාව, ආර්යාව මානසිකත්වය නැති කෙනෙක් වෙන්නත් ඕන. මේ රටේ ඉතිහාසය විසින් ඉල්ලා සිටින අනාගතය ගොඩනගෙන මිනිහෙක් ගැන මම හිතුවා. මට පේනවා මම තේරුවන් නැතත් ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි. මිත්‍රවරුනි, විවස්ථාවෙන් ඔව නතර කරන්න හැදුවා, කිරේ විලංගු යවන්න හැදුවා. රටට ආදරය කරන ජනතාව ඔව රැකගත්තා. මගේ සහෝදරකමින් මම ඔව බාර දෙන ඔබට. ඒ අන්තිසුවෙක් නෙවෙයි, ඒ ගෝඨාභයයි. මට පළමුවෙන් වටින්නේ මගේ රට. දෙවනුවත් වටින්නේ මගේ රට. ගෝඨා, එය ඔබටත් එසේ විය යුතුයි.
දිනාතුර ගෝඨාභය රාජපක්ෂට බොහෝ ආරක්ෂක ලේකම්වරයා අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ භූමිකාව ප්‍රදර්ශනය කරමින් මහජනතාව අමතනු ලැබුවා. ඔහුට ඉතා හොඳ ජනතා ප්‍රතිචාරයක් ඊයේ දිනේ ලැබෙනවා අපි දැක්කා. ඒක සුගතදාස ගෘහස්ස ක්‍රීඩාංගණයට එක්වුණු පිරිස සහ ඉන් පිටත සිට නැරඹූ පිරිස, විශේෂයෙන් රතිඥා දල්වමින් කිරිබත් බෙදා දෙමින් මේ ආදී ලෙස දිවයින විවිධ තැන්වල මේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමේ සතුට සමරනවත් අපි දැක්කා. එහිදී ඔහු සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඉදිරියෙන්ගෙන කටයුතු කරනවා වගේම පාස්කුවරිදා ප්‍රහාර වැනි ප්‍රහාර නැවත එල්ලවීමට ඉඩ නොදෙන බව, අන්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්නට නොදෙන බව, ජාත්‍යන්තරයේ සමග සුහදව ගනුදෙනු කරමින් මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න, රට ඉදිරියට කරගෙන යන්න ඔහු බලාපොරොත්තු වෙන බව ඔහුගේ වචනවලින් සඳහන් කළා. ඒ අනුව පැය දෙකක සමුළුවකින් පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල සමුළුව නිමාවට පත් වුණේ ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථ දෙකම කලින් සඳහන් කරපු මුඛ්‍ය පරමාර්ථ දෙකම ඉටු කරගනිමින්. එකක් තමයි නිල වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය පැවරීම. දෙවන මුඛ්‍ය කාරණාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරි ජනාධිපතිවරණය අරබයා පොහොට්ටු එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරීම එහෙම නැත්නම් ප්‍රකාශයට පත් කිරීම කියන ප්‍රධාන කාරණා දෙකම සපුරමින් ඊයේ දිනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවත්සරික සමුළුව නිමාවට පත් වුණා.
ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද දින මාව නම් කියනු ලැබීම මම ඉතාමත්ම ගෞරවයෙන් හා නිහතමානීව පිළිගන්නවා. ඒ අපේක්ෂකත්වය මා දකින්නේ මේ රටේ අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්නට නියමිත ජනතාවාදී ප්‍රගතිශීලී බලවේගයන් විසින් මට බාර දුන් යුග මෙහෙවරක් ලෙසයි. මම මගේ රටට ආදරය කරනවා. මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තිබෙනවා. බාර දෙන ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට කිසිවිටක නොපැකිළුණු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝගය ජය ගැනීමට අවශ්‍ය නායකත්වය සැපවීමට සූදානම් බව ඔබ සියලු දෙනා ඉදිරියේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපේ රජයක් තුළ ප්‍රථම කාර්යභාරය වන්නේ රට තුළ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඔබේත් ඔබේ දූදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා බාර ගන්නවා. මම කිසිවිටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. උතුරේ ජනතාවට විශේෂිත වූ අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ මේ ගැටලු අපේ රජයක් විසින් නිසැකවම විසඳන්නට කටයුතු කරනවා. අපේ අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි.
හොඳයි, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නම් කළාට පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තමන්ගේ පළවෙනි ජනතා ආමන්ත්‍රණ යටතේ එවැනි වූ අදහස් තමයි ඉදිරිපත් කළේ. දැන් මේකට මේ ඊයේ දවසේම පැවැත්වුණු කුරුණෑගල ප්‍රදේශයේ පැවැත්වුණු එක්තරා අවස්ථාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා මේ ආගමනය ගැන. මේ බලන්න කොහුගේ අදහස්?
නලමාරු කරා කියන විශේෂ ශක්තියක් වෙනවද? ඇඳුම් මාරු කරා මූණ මාරු කරා කියලා වෙනසක් වෙනවද? මට නම් කියන්න තියෙන්නේ කිරෙල් බද්දක් කෙලෙල් බද්දක් කොබෙයිය කොබෙයියමයි. රාජාලියෙක් වෙන්නේ
දැන්. මනෝජ්, මේ කලින් විස්තර විචාරයේදී ඔබ සඳහන් කිරීමක් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සමුළුවට සම්බන්ධ නොවුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියයි කියලා. දැන් මෙතන යම් කිසිවූ මතගට්ටනයක් තියෙන වගට අපිට හොඳටම පැහැදිලි වෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ඒකාත්මික වෙලා එක ගමනක් යෑමේ උත්සාහයේ අවස්ථා කීපයක් බිඳ වැටුණා සාකච්ඡා වාර කිහිපයකදී. නමුත් තාමත් මේක සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. කොයි මතයකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ කියන කාරණාව තවමත් ගැටලුවක්. මොකද නිශ්චිතව ඔවුන් මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළ නැති නිසා. මෙතනදී විමසා බැලීම වටිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මතය කොයි අතකටද ගමන් කරමින් තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. පවතින සාකච්ඡා, අභ්‍යන්තරික ආරංචි මාර්ගමේ හැම එකක්ම හරහාම මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද මේ වෙනකොට?
දැන් ඊයේ දිනේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි ජයසේකර මැතිතුමා ඊයේ පොදු ජන පෙරමුණේ මංගල රැලිය පැවැත්වීමෙන් අනතුරුව ඔහු සහභාගී වුණු රැස්වීමකදී අදහසක් ඉදිරිපත් කළා. පක්ෂයක් විදිහට ඔවුන් සතුව තිබෙන ඡන්ද ප්‍රමාණය, ඡන්ද ප්‍රතිශතය නැතුව තනිව පක්ෂයකට විශේෂයෙන් පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නොහැකි බව. ඒ හින්දා ඒ සාකච්ඡා මට්ටමේ පවතින නිසා පක්ෂයක් විදිහට ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සමුළුවට නොයාමට තීරණය කළ වග. ඊට වඩා ඊයේ දවසේ ඔහුගේ මුවින් ආයමත් පිට වුණා මෙච්චරකල් පක්ෂයට එරෙහිව ක්‍රියා කරන කණ්ඩායම් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම අවහිර වෙලා තිබුණා. නමුත් ලබන අගහරුවාදේ ඉඳලා, කියන්නේ හෙට දවසේ ඉඳලා, පක්ෂය ආයමත් ශක්තිමත්ව ක්‍රියාශීලීව මේ විනය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට එකතැනක ඉඳලා කටයුතු කරත් ඇතැම් කණ්ඩායම් විටක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගහැරලා පොහොට්ටුවේ රැස්වීම් වලට ගිහිල්ලා ඇවිල්ලා ආයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම් වලට සහභාගී වෙලා මෙවැනි ක්‍රියාකාරකම් කරන අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂය කටයුතු කරන බව සඳහන් කළා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ අර ඔබ කිව්වා වගේ මේ පොදු ජන පෙරමුණ අතර පවත්නා සාකච්ඡා තාම අවසන් නැති නිසා ඊයේ දිනේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාත් අපි කරුණු විමසීමකදී සඳහන් කළේ තාමත් ගෝඨාභය රාජපක්ෂ කියන නම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට යෝජනා කළා මිසක් සාකච්ඡා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරියට යාමේදී සමහර විට ඒවා වෙනස් වෙන්න පුළුවන් කියලා ඌ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා විදිහට අදහස් දක්වමින් සඳහන් කරා. තවම නාම යෝජනා බහර දීමක් සිද්ධ වෙලත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තියෙන සාකච්ඡා අවසන් වෙලත් නැහැ. එහෙනම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා මේවා මේ සාකච්ඡා යම් සුබදායකනකට ආවට පස්සේ සම්දානගත වුණාට පස්සේ ඇතැම් වෙලාවට මේවා තාම තීරණ පමණයි නීත්‍යානුකූලව නාම යෝජනා බාර දීම සිද්ධ වෙලා නැහැ. එහෙනම් මේ වෙනස් වෙන්න පුළුවන් මේ වගේ අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සතුව තියෙනවා. ඔව් පොදුවේ ඊයේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වෙන්න තීරණය සහභාගී නොවෙන්න තීරණය කළා. බොහෝ දිනක මතයට අනුකූල වුණා එස්පී දිසානායක සහ ඩිලාන් පෙරේරා සරත් අමුණුගම කියන මන්ත්‍රීවරුන් තිදෙනා පමණයි මේ වෙලාවේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම වලට සහභාගී වන මධ්‍යම කාරක සභාවට සහභාගී වන සමාජිකයන් හැටියට පැමිණියේ. අර 16 කණ්ඩායම නියෝජනය කරමින් පිරිසක් මීට පෙර ආවා. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරු, හිටපු අමාත්‍යවරයා අනුරපේ දර්ශනී ආපා අමාත්‍යවරයා, සුදර්ශනී ප්‍රාන්ත පුල්ලේ මන්ත්‍රීවරිය, මේ සියලු දෙනා ඊයේ පොදුවේ අපි දැක්කා වගේම මෑත කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග අත්වල් බැඳගෙන කටයුතු කරපු කණ්ඩායම හැටියට මේ අවස්ථාවට ඇවිල්ලා හිටියේ ඩිලාන් පෙරේරා, එස්.වී. දිසානායක සහ සරත් අමුණුගම කියන ප්‍රමුඛ සමාජිකයන් පමණයි. මම අර කලින් කිව්වා වගේ ඊළඟ සුමතිපාල මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ සහ මේ විපක්ෂ කණ්ඩායම සමග කිට්ටුවෙන් වැඩ කරත් ඔහු ලිපියක් මගින් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාට දන්වලා තිබෙනවා. පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගත්තු තීරණයට ගරු කරමින් ඔහුත් මේ සම්මේලනයට සහභාගී වෙන්නේ නැහැ කියලා යනුව ඔහු ඊයේ දවසේ පැමිණියේ නැහැ.
හොඳයි, දැන් මේ සාකච්ඡාවල තියෙන අර්බුදකාරී වාතාවරණය තවදුරටත් හෙළි වුණා. එක්තරා මහජන උත්සවයක් ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා දයසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරපු එක්තරා අදහස් කිහිපයක් හරහා එයින් එක් කොටසක් මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.
නිදහස් පාලේ ජනවාරියට පරදුනයින් පස්සේ මේ වෙනතුරු අපි කල්පනා කළ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇයි අපි පෙරදුනේ කියලා. පෙරදුන කාරණා තාම එහෙමම තියෙනවා මතක තියාගන්න. අනික් කාර්යය මෙතන ඉන්න අපේක්ෂකෝ ඡන්දෙ ගොදු කළා තමයි අපේ ප්‍රායසභා මන්ත්‍රීවරුපත් උනේ. ඒ නිසා ඒ අය පක්ෂයට විරුද්ධව යනවා නම් අනිවාර්යෙන් ඔය අයට විරුද්ධව අනිවාර්යෙන් විනය නියෝග පාත්තල අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ වෙනුවට අපි අලුත් මන්ත්‍රීවරුපත් කරන හැම දිස්ත්‍රික්කයේම හැම ආසනයක මතක තියාගන්න. දැන් ගිය සතියේ ඉඳලා පක්ෂයට විරුද්ධව ගිය මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණ අපි ආරම්භ කරමු. පක්ෂයක් වැඩ කරනවා නම් විනයක් තියෙන්න ඕනේ. එක දැනක ගිහිල්ලා එකක් කියන්නයි, තව දැනක ගිහිල්ලා තව එකක් කියන්නයි, අද ශ්‍රී ලංකාවේ ඇවිල්ලා ඉඳ ගන්නයි, පවුද අවුදේ පොට්ටු රැස්වීමට යන්නයි, මේවා කරන්න බෑ.
දැන් මේ කතාන්තර අතරතුරේදී අපිට අමතක කරන්න බෑ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ගමනක් යන්නට දරපු උත්සාහයේදී සිදුණු මහින්ද මෛත්‍රී හමුව. මේ හමුවේදී මේ දෙදෙනා මොනවද සාකච්ඡා කරලා තියෙන්නේ? අපි දන්නවා අවසන් එකඟතාවයකට පැමිණුණු නැති බව මේ තියෙන ප්‍රතිඵලත් එක්ක. නමුත් මොනවද මෙතනදී විශේෂිත අවධානයට ලක් වෙලා තියෙන්නේ? ඔබට මොනවද වාර්තාවන කරුණු?
ඔව්, විශේෂයෙන්ම මේ නායකයන් දෙදෙනාම මේ සාකච්ඡාවේදී සාකච්ඡා වුණු කාරණා තමන්ගේ සෙසු කණ්ඩායම් සමග උවමාරු කරගන්න කටයුතු නොකරපු බවක් තමයි පේන්න තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ හමුවෙන් පස්සේ රැස් වුණා. පස්සේ ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙන්නේ සාකච්ඡා සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක වුණා කියන කාරණය. කොහොමවත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඉන්න අනතුරුව අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොයි ආකාරයෙන් මේ සම්දානට සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණේ මධ්‍යම පළාත නියෝජනය කරන, විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පළාත් පාලනාධිකාරී නියෝජිතයින් සමග පැවැත්විච්ච සාකච්ඡාවක සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම කෙනෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එන්න කිසිම අසාධාරණයක් වෙන්න තමන් ඉඩ තියන්නේ නැහැ. ඒත් එක්කම පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙලා කටයුතු කරන්න සිද්ධ වුණු එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවක් පිහිටවීම නිසා, නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට යළිත් එකතු වෙලා කටයුතු කරන්න කිසිම බාධාවක් නැහැ. තමන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් හම්බ වෙලා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ නිසා එතනින් එහාට වැඩ කරන්න දැන් පුළුවන් නේ අපහසුතාවයක් නැහැ කියන එක මහින්ද රාජපක්ෂ මහත්මයාත් සඳහන් කරලා තිනවා. ඉතින් මේ ප්‍රධාන නායකයන් දෙදෙනා තමන්ගේ කණ්ඩායම් හමු වීමේදී වෙන වෙනම එවැනි ආකාරයේ අදහස් පළ කළත් සමස්තයක් විදිහට මොනවද කතා කරේ කියලා ඒක හෙළි නොකරන්න වග බලාගෙන තියෙනවා. කොහොමවත් සාකච්ඡා සාර්ථකයි කියලා තමයි දෙන්නම වෙන වෙනම සඳහන් කරලා තිබුණේ.
ඒ අතරතුරේදී තවත් තොරතුරක් වාර්තා වෙනවා මනෝජ්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යම් කිසි වූ පෙරසක් එක්සත් ජාතික පෙරමුණු රජයට සම්බන්ධ වෙලා අමාත්‍ය තනතුරු ලබාගෙන හිටියනි. දැන් මේගොල්ලෝ ආපහු ආවනි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. දැන් නමුත් මේ අමාත්‍ය තනතුරු ලබාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය පිරිස තමන්ට හිමි වෙලා තිබුණු නිල නිවෙස් ආපසු බාර දීලා නැහැ තාම කියන කතාවකුත් යනවා. දැන් අපි දන්නවා මේ ඉස්සරහ ජනාධිපතිවරණයත් මැතිවරණයත් ඉලක්ක කරගෙන එක් එක් පක්ෂවල ක්‍රියාකාරීත්ව සම්බන්ධව පාරදෘශ්‍යභාවය පිළිබඳව වංචා දූෂණ සම්බන්ධව එතකොට ආයතා පරිහරණ ආයතා ගනුදෙනු පිළිබඳව විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙන කාල සීමාවක මෙවැනි තොරතුරක් වාර්තා වීමත් ටිකක් වැදගත් කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධව කොහොමද මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතින්නේ ශ්‍රී ලාංකීය දේශපාලන ශාස්ත්‍රය තුළ?
ඔව් දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විමසපු අවස්ථාවකදී ප්‍රකාශකෙක් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙක් අමාත්‍යවරුන් විදිහට කටයුතු කරද්දී පාවිච්චි කරපු නිල නිවාස ආයමත් බාර දීලා නැහැ කියලා. අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කරලා තියෙනවා මේවා බාර දෙන්න කියලා. නමුත් ඒ නිල නිවාස බාර දීලා නැහැ. ඔවුන්ගේ නම් වශයෙන් සඳහන් වෙලා තිබුණා චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න, රංජිත් සීමලාපිටිය, TB ඒකනායක, ෆයිස මුස්තාෆා, දයසිරි ජයසේකර, දුමින්ද දිසානායක, සුමේදා ජී ජයසේන, ඩොලිත් විජේසේකර, මහින්ද අමරවීර මේ කියන අය තමන්ට හිමි නිල නිවාස තාමත් පාවිච්චි කරනවා කියලා දැනගන්න ලැබුණා. කොමුණත් මහින්ද අමරවීර මන්ත්‍රීවරයාගේ නිල නිවාසය ඕගෙන් ගැලී ලබා ගන්න එපා කියලා අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහත්මයාට උපදෙස් ලබා දීලා තිබෙනවා. හේතුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිසා ඔහුට ඒ නිවාසය එහෙම පාවිච්චි කරන්න වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම නැගිනේර පළාතේ හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා ඔහු අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන කාලේ හම්බ වෙච්ච නිල නිවාසයත් ආයෙමත් බාර දීලා නැහැ කියලා තමයි සඳහන් වුනේ. ඒ අනුව මේ නිල නිවාස බාර නොදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නත් දැන් සූදානමක් තියෙනවා කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකෙක් සඳහන් කළා.
දැන් අපිට බොහොම පැහැදිලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන ක්‍රියාකාරීත්වය පිළිබඳව තවමත් අවිනිශ්චිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොයි ආකාරයෙන් ක්‍රියා කරාවිද, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාවිද කියන කාරණේ සම්බන්ධයෙන් අපි මීළඟ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය පිළිබඳව කල්පනා කළහම තවමත් අර්බුදකාරී වාතාවරණයක් තියෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධව. ඔබ දන්නවා මේ වෙනකොට නම් කිහිපයක් හෙළිදරව් වෙලා තියෙනවා. අපිත් මේ විශේෂංගයෙන් කතා බහ කළා. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස. දැන් මේ අපේක්ෂක අර්බුදයේ වර්තමාන තත්වය මේ සතිය වෙනකොට කොහොමද ගලා යමින් තියෙන එක්සත් ජාතික පක්ෂය තුළ?
ඒක නම් තාමත් අර්බුදයක්ම තමයි. විශේෂයෙන්ම අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රමුඛ අමාත්‍යවරු කීප දෙනෙක් ප්‍රබල සටනක් අරගෙන යනවා. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් කළ යුතුයි කියලා. දැන් පහුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් හමු වෙලා ඔවුන් දෙදෙනා පෞද්ගලික සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. මේක මිනිත්තු කිහිපයකට සීමා වෙච්ච සාකච්ඡාවක්. එහිදී සජිත් ප්‍රේමදාස මහත්මයා තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් කියන අදහස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සඳහන් කරලා තියෙනවා. කොමුණක් මේ අර සංධානයේ ගොඩනැගීම පිළිබඳ කාරණේ පස්සට ගියේ, දැන් මේ අගෝස්තු 5 වෙනිදානේ ඒක ගොඩනගන්න තිබුණේ, ඒක පස්සට යන්න ප්‍රධාන හේතුව තමයි සජිත් පිළ දිගින් දිගටම කිව්වේ මේ සංධානයේ ගොඩනගන්න කලින් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නම් කරන්න කියන කාරණය. ඒ අනුව මේ රනිල් සජිත් හමුවෙන් පස්සේ ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානය පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයාත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා මාධ්‍ය නිවේදනයක් පළ වෙලා තිබුණා, මාධ්‍ය වාර්තා කළා. ඒක එහෙම නෙවෙයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ආයෙමත් මාධ්‍ය නිවේදනයක් දැම්මා. ඒකට හේතුව තමයි ඔහු කියලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මේ පැවැත්වෙන ජනාධිපතිවරණ වෙනුවෙන් අලුත් සංධානයක් පිහිටුවනවා නම් ඒ සංධානය පිහිටවන්න ඕන, අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව එහෙම කළොත් විතරක් මේ යෝජිත සංධානය රටා බොහෝ පිරිසක් එකතු වෙනවා කියන අදහස ඔහු ගණු කරලා තිබුණා. ඔහු ඒකෙන් සඳහන් කරලා තිබුණ සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරලා තිබුණේ තමන් මේ සංධානයේ බිහි වුණට අකමැත්තක් නැහැ. ඔහුගේ මූලික කොන්දේසියේ මූලික ඉල්ලීම ජනාධිපති අපේක්ෂකයා නම් කරලා මේ සංධානයේ පිහිටුවන්න කියන අදහස. කොහොමනම් දැන් ආයමත් අද දවස තීරණාත්මක දවසක්. අද බදුල්ලේ විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා. හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා තමයි මේ රැස්වීමට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. අජිත් පෙරේරා කැබිනට් නෝන අමාත්‍යවරයා සඳහන් කළේ සජිත් සුළඟ බදුල්ලෙන් පටන් ගන්නවා කියලා. අද පැවැත්වෙන රැස්වීමත් එක්ක මේ වන විට දකින කාරණා අනුව බදුල්ලේ වේදිකාවත් ඉතාමත් සාර්ථකව මේ වන විට ඉදිරිලා තිබෙනවා. අද දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජේ මේ බදුල්ලට පැමිණීම සමරන්න ඔවුන් ඒ කියන්නේ විශේෂයෙන්ම සජීවීව මේ හමුව නරඹන්න විවිධ මාධ්‍ය ඔස්සේ ඉඩකඩ සූදානම් කරලා තියෙනවා. ඒ අනුව මේ සජිත් හිතවාදී කණ්ඩායම ටිකක් උත්කර්ෂවත්ව මේ කටයුත්ත සිද්ධ කරන්න සූදානමක් තිබෙනවා කියලා පේන්න තියෙනවා. මේ රැස්වීමට යම් වාරණයක් වැටෙන්න නියමිතව තිබුණා. ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට සයිත් ප්‍රේමදාස් මහත්මයා වේදිකාගත කරන්න එහෙම කියන්නේ පක්ෂයේ විදිහට ඒ සඳහා අවසරයක් ලබාගෙන නැහැ කියන කාරණය මහලේකම්වරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙලා තිබුණා. කොමනක් හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරලා තිබුණේ පක්ෂේ නියෝජ්‍ය නායකයා තමන්ගේ ප්‍රදේශයට එන වෙලාවක් ඒ හින්දා ඌට හොඳ පිළිගැනීමක් තියෙන ඕන තමන්ගේ පළාතට එනකොට එහෙම පවත්වන රැස්වීමක් කියලා හරින් ප්‍රනාන්දු මහත්මයා පක්ෂ මහලේකම්වරයාට ලියුමක් යවලා තිබුණා. ඒක මාධ්‍යයකට පළ වෙලා තිබුණා. ඒකෙන් ඔහු අවසර ගැනීමක් සඳහන් කරලා නැහැ. මේ පැවැත්වෙනවා කියලා දන්වා යැවීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. කොමුණක් අද දවසේ මේ රැස්වීම පවත්වන්න සූදානමක් තියෙනවා. ඉතින් ඒකට මේ සජිත් හිතවාදී කණ්ඩායමේ බොහෝ දිනක් පැමිණේවි කියන විශ්වාසයක් තියෙනවා. ඒකට අද දවසේ තමයි මේ උද්‍යෝගය කොහොමද තියෙන්නේ කියලා වේදිකාවෙන් ජනතාව ඉස්සරහට ගිහිල්ලා අපිට බලාගන්න තියෙන දවස බවට පත් වෙන්නේ දිනෘක්ෂි.
දැන් එතකොට මේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ වෙනකොට? අපි දුටුව පසුගිය කාලවක වානිදී ඔවුනුත් මේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතයට තියෙන ඉඩ සම්බන්ධයෙන් විශාල මතවාදයක් අරගෙන යනවා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. ඔවුන්ගේ මතය මොකද්ද මේ වෙනකොට?
ඔව්, පහුගිය 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම රැස් වුණා. ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස් මහත්මයා පත් කළ යුතුයි කියන අදහස තවදුරටත් තහවුරු කරගන්න තමයි මේ කණ්ඩායම එකතු වෙලා සාකච්ඡා කළේ. ඒ අනුව මේ මන්ත්‍රීවරුන් ගොඩක් දුරට සඳහන් කරලා තිබුණේ සයිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකයා විදියට වහාම ප්‍රකාශයට පත් කරලා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න ඕන කියලා ඒකමතිකව මේ කණ්ඩායම ඇතුළේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මේ මැතිවරණ සටන මෙහෙවන්න පක්ෂයේ පූර්ණ බලතල සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දෙන්න ඕන කියන යෝජනාවක් ඔවුන් සම්මත කරගෙන තියෙනවා. මේ කණ්ඩායම අතර ඉඳලා තිබෙනවා ලක්ෂ්මන් විජේමාන්න, එස් එම් මරික්කාර්, හෙක්ටප් පුහාමි, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, ඉම්රාන් මහරුෆ්, කේ කේ පියදාස, විජේදාස විජේපාල හෙට්ටිආරච්චි, ඒ විජේතුංග, සිඩ්නි ජයරත්න, රෝහිණි කවිරත්න, තුෂාර ඉඳුරිල්, ආශු මාරසිංහ කියන කණ්ඩායම මේ ස්ථානයේ ඉඳලා සහාය පර කරලා තියෙනවා. මේ අවස්ථාවට සහභාගී නොවුනත් කැමැත්ත පළ කරපු මන්ත්‍රීවරුන් විදිහට වාර්තා වෙනවා හර්ෂණ රාජකරුණා, එක්කම සන්දිත් සමරසිංහ, තුස්තා ජයමාන්න, බන්දුලාල් බණ්ඩාරිගොඩ, සුජිත් සංජය, ශාන්ත අබේසේකර, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ කණ්ඩායම එකගත්වය පළ කරලා තියෙනවා කියලා මේ අපි දැක්කා. අජිත් පෙරේරා කැබිනට් අමාත්‍යවරයා තමන්ගේ ෆේස්බුක් සටහනකුත් තබලා මේ පිළිබඳව සලහන් කරලා තියෙනවා. ඔහු මේ වෙලාවේ මේ සටහන ඉදිරියෙන් ඉන්න ඇමතිවරයෙක්. ඉතින් ඒ අනුව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කැමැත්තත් ඒ අනුව සටහන් වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන්.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ආශ්‍රිතව තොරතුරු ඔය ආකාරයෙන් අපිට වාර්තා වෙද්දී උසාවි නඩු තීන්දුව සම්බන්ධයෙන්ුත් අපිට යම් විශේෂිත තොරතුරු කිහිපයක් වාර්තා වුණා මේ ගෙවිලගේ සති. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල විසින් ලබා දුන් තීන්දුව කිහිපයක් කරහා හිටපු ජනාධිපතිවරයාගේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා සම්බන්ධයෙන්ුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන්ුත් ගත්ත යම් යම් තීන්දුව තීරණ පිළිබඳව අපි සවිස්තරාත්මකව මීළඟට මේ සම්බන්ධයෙන් කරුණු විමසා බලමු. මනෝජ්,
ඔව්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී විදියට කටයුතු කරපු ගාමිණී සෙනරත්, ඒ වගේම තව දෙන්නෙක් එතන හිටියා. ඒ තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩා බාලගේ සහ ලසන්ත බණ්ඩාර කියන අය. ඒ තුන්දෙනාම ප්‍රධාන වන්නේ ගාමිණී සෙනරත් හිටපු ජනාධිපතිතුමාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි. ඔවුන් තුන්දෙනාම විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නිදස් කොට නිදහස් කරා. ඔවුන්ට පැමිණිලි පාර්ශ්වයේ චෝදනා 24ක් ගොනු කරලා තිබුණේ 24ම සාධාරණ සැකයකින් තොර ඔප්පු කරලා නැහැ. ඒ හින්දා මේ චෝදනා වලින් ඔවුන් තෙදෙනාම නිදොස් කොට නිදහස් කරනවා කියලා සඳහන් කළා. අර අපි දන්නවා ලිට්‍රෝ ගෑස් සමාගමෙන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් පුද්ගලික සමාගමේ නීති විරෝධී විදිහට ආයෝජනය කරලා ඒකෙන් මූල්‍ය අවභාවිතාවක් සිද්ධ වෙලා කියන අදහසින් තමයි මේ චෝදනා ගොනු කරලා තිබුණේ. ඉතින් ඒ හින්දා මේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරලා නැති නිසා ඔවුන්ව මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනවා කියලා මේ විනිසුරුවරුන් සඳහන් කළා. ඒත් එක්කම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර නත්තඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පහුගිය 9 වෙනිදා වරෙන්තුවක් නිකුත් කළා. මහාධිකරණය මුල් අවස්ථාවේ වරෙන්තුවක් නිකුත් කරන්න අවශ්‍ය කරුණු තහවුරු කරලා තිබුණා නීතිපතිවරයා දිවුරුම් ප්‍රකාශයකින් මේ කාරණා තහවුරු කිරීමෙන් පස්සේ මේ වරෙන්තෝ නිකුත් කරන්න සලකා බලලා තිනවා විශේෂයෙන්ම මේ වරෙන්තෝ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන්න කියලා සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න කියන ත්‍රිපුද්ගල මිනිස්සු බඩුල්ල නියෝග කරලා තිනවා ඒත් එක්කම මේ නඩුව දෙසැම්බර් 7 වෙනිදා ආයමත් කැඳවන්න කියලා නියෝග කරලා තිනවා
මීළඟට කොළඹ මහාධිකරණය විසින් යම් කිසි වූ විශේෂ තීරණයකට එළඹිලා තිබුණා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා නිශ්ශංක සේනාධිපති මහතා සම්බන්ධයෙන් ගොනු වෙලා තිබුණු චෝදනා සම්බන්ධව ඒ පිළිබඳවත් තීන තොරතුරු සවිස්තරාත්මකව ඔබෙන් දැනගන්න කැමතියි මීළඟට
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගන්න කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරලා තිබුණා ඒ වරෙන්තු පහුගිය 7 වෙනිදා අත්පිටුවන්න තීරණය කළා විශේෂයෙන් අල්ලස් කොමිෂන් සභාව ගොනු කරලා තියෙන නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා තමයි මේ විදිහට වරෙන්තු නිකුත් කරලා තිබුණේ කොමනක් නිශ්ශංක සේනාධිපති ඇවන්ගාඩ් සභාපතිවරයාගේ නීතිඥවරුන් සලහන් කරලා තිබුණේ සිංගප්පූරු විරෝහල කොහොව ප්‍රතිකාර ලබනවා මේ වෙනුවට සැක්කමකට භාජනය කරලා තියෙනවා ඒත් එක්කම තවත් සැක්කම් දෙකකට භාජනය කරන්න නියමිතව තිබෙනවා කියලත් නිශ්ශංක සේනාධිපතිගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නයින් පස්සේ තමයි මේ ආකාරයට මේ වරෙන්තු අත්පිටවන්න නියම කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ විද්‍යකරුවන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශයක් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහතික කරලා අරගෙන ඊළඟ දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොළඹ මහාධිකරණ විනිසුරු ශශි මහේන්ද්‍රන් නියෝග කරලා තියෙනවා
තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේදී ඒ තමයි ශ්‍රී ලංකාවේ පැවතුණු ඒ සිවිල් යුද්ධයට සම්බන්ධ වෙලා හිටිය ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් අපි දන්නවා දැන් යුද හමුදාපතිවරයා විදිහට සරත් ෆොන්සේකා මහතාව ගෞරව නාමයකින් පුදුම් ලැබුවා ගෞරවනීය තනතුරකින් පුදුම් ලැබුවා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කරන ලැබුවා නමුත් නාවික හමුදාපති වසන්ත කරන්නාගුට සහ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක කියන දෙදෙනාට නිසි ඇගේමක් ඒ ආකාරයෙන් ලැබුණේ නැහැ නමුත් උන් දෙදෙනාට යම් කිසි වූ සාධාරණත්වයක් ඉෂ්ට සිද්ධ වුණා පසුගිය සතියේදී ගෞරවනීය මට්ටමින් නිල වශයෙන් උසස් කිරීම සිදු කරන ලැබුවා කොහොමද මේ සම්බන්ධ උනන්දුව කතා බහ සහ ඔවුන්ට ලැබුණු ගෞරව නාම සම්බන්ධයෙන් තියෙන සමාජීය කතා බහ
ඔව් දැන් අවසන් යුද සමයේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කළ ප්‍රමුඛයින් දෙදෙනා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් අර ඔබත් සඳහන් කළා වගේ සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් දුරේට මීට කලින් උසස් කළා නමුත් මේ මාංශීය මෙහෙවරේදී සිදු කරපු විශේෂ මෙහෙවර අගය කරලා ගෞරවනීය නිලයන්ට උසස් කිරීමක් පසුගිය සතියේ සිද්ධ වුණා ඔබත් සඳහන් කළා වගේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපති විදියට කටයුතු කරපු අඩ්මිරාල් වසන්ත කරන්නාකොට ඒත් එක්කම හිටපු ගුවන් හමුදාපතියා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මේ දෙදෙනාට තමයි මේ ගෞරව නිලයන් ප්‍රදානය කෙරුණේ ඒ අනුව වසන්ත කරන්නාකොට හිටපු නාවික හමුදාපතිවරයා අඩ්මිරාල් ඔෆ් ද සී කියන ගෞරවනීය නිලයට උසස් කරලා තියෙනවා ඒත් එක්කම හිටපු ගුවන් හමුදාපතියා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් කියන තනතුරට උසස් කරලා තියෙනවා ඒ අනුව ලෝකේ නාවික හරි ගුවන් හමුදාවකින් ලබන්න පුළුවන් උසස්ම නිලයන් දෙකෙන් මේ සෙන්පතියන් දෙදෙනා පසුගිය දා පිදුම් ලැබුවා ඒ අත විශේෂත්වයක් අවසන් යුද සමයේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාවක් යුද හමුදාව මෙන්ම සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා මේ පිළිබඳව සිහිපත් කරලා තමයි යුද්ධේ නිමා වෙලා දස වසරක් ගත වෙන තැන ඔවුන් දෙදෙනාට ඉහළම නිලයන් ප්‍රදානය කරන්න ගෞරවනීය නිලයන් ප්‍රදානය කරන්න ශ්‍රී ලංකා රාජ්‍ය කටයුතු කළේ
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික වාතාවරණය හා සම්බන්ධ වන වැදගත් සහ උණුසුම් තොරතුරුත් ඒ වගේම අනිකුත් ප්‍රධාන කාරණාත් සමාලෝචනයට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබට සූතිය පළ කරනවා මනෝජ්. එමනම් අපි ලබන සතියේ සඳුදා නැවතත් සුපුරුදු ලෙසින් හමු වෙලා ශ්‍රී ලංකාවේ ලබන සතිය වෙනකොට තියෙන උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව යලිත් සමාලෝචනයක යෙදෙමු. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂ බොහොම සුභයි.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese වෙබඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ භාගත කරගන්න.
Enjoy more stories in your language by visiting sbs.com.au.